හිටි. ඊළඟට ගරු ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා, ඊට ප්‍රථම ගරු හර්ෂණ රාජකරණ මන්ත්‍රීතුමා මූලාසනයට.
කීයද සභාපතිතුමා?
විනාඩි 10ක් කාලයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අද ඇත්තටම මේ විවාදයට මම සම්බන්ධ වෙන්නකොට මුලින්ම කියන්න ඕනේ, මෙතන ලොකු වාදයක් ගියා. මේ අපනයන ආදායම අපේ කාලේ වැඩි, අහවල් කාලේ අඩුයි කියන කාරණේ. හැබැයි මේ අපනයන ආදායම අපි ආර්ථිකයක් මනිනකොට මනින්න ඕනේ ආනයන වියදමත් එක්ක. දැන් මේ වෙනකොට අපනයන ආදායම වගේ ආනයන වියදම දෙගුණයකටත් වැඩි. එවැනි තත්වයක් තුළ අපනයන ආදායම මෙච්චරයි කියලා උඩ කොඩියක් දාගෙන කෑ කල වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අපනයන ආදායමට වඩා ආනයන වියදම දෙගුණයක් වැඩි නම් එන එක්ක අපනයන විවිධාංගීකරණයකට යන්න ඕනේ. එහෙම නැත්නම් ආනයන කියන එක සීමාංකන කටයුතු කරන්න ඕනේ. කරන්න එහෙම කරන්න බෑ. මොකද කොහොමද අපනයනය ගැන ලොකුවට කය ගහන්නේ? අපනයන අංශයේ ගම්මිනිස් වගාව වගේ වගාවන් බාරව හිටපු ඇමතිතුමාලම ඒ ආදායම වට්ටන්න අවශ්‍ය කරන කටයුතු කරාන් පස්සේ දැන් අද ඇවිල්ලා මෙතන ලොකුවට කෑ ගන්නවා නාමල් බබාලා මේ එක එක බබාලා ගැන. ඒ බබාලාගෙන් කොන්ත්‍රාත් අරගෙන මහින්ද රාජපක්ෂ මහත්මයා කාලේ බ්ලැක්ලිස්ට් වෙලා ආයි පාරක් වෙනත් සෞඛ්‍ය ඇමති කෙනෙක් වගේ කාගාවට ගිහිල්ලා රෝහල් ටික හදන්න සල්ලි අරගත්ත කෙනෙක්ම දැන් ආයෙ කතා කරන නාමල් බබාලා ගැන. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වගේ කොන්ත්‍රාත් අරගෙන දැන් කතා කරනවා නාමල් බබාලා ගත්ත කොමිස් අර අල්ලපුවයි මේ අල්ලපුවයි බ්ලැක්ලිස්ට් වෙලා කොන්ත්‍රාත් කරලා බ්ලැක්ලිස්ට් වෙලා තමයි ඇමති කෙනෙක් අල්ලගෙන ගිහලා ආයි කොන්ත්‍රාත් ගත්තා. ඒගොල්ලෝ මේ දැන් එල කියනවා කොන්ත්‍රාත් ගන්න මෙතන ඇවිල්ලා. ඉතින් ඒක සමයි ගරු සභාපතිතුමනි, මේවා අපිට එළි වෙනකන් ඕන්න මඩ ගහ ගන්න පුළුවන්. හැබැයි අද මේ දිනේදී මම හිතනවා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීමාලා වැඩි වැදගත් නොවේය හිතන මම වැදගත්ම කියලා හිතන අමාත්‍යාංශයක් ගැන කතා කරන වෙලාවේ මම කැමති නැහැ මේ මඩ වලට යන්න. ඒ තමයි මනෝ කමිෂන් ගරු ඇමතිතුමා අමාත්‍යස්ථ දරන අමාත්‍යතුර. මම හිතන්නේ මේ අමාත්‍ය මණ්ඩලයේ තියෙන අද යුගයේ රටට වැදගත්ම අමාත්‍යංශය. ඒකට එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුවෙන් දීලා තියෙන වටිනාකම මදි. ඒකට එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුවෙන් මුදල් වෙන් කිරීමේදී මුදල් උත්පදිරී තියෙන මුදල් ප්‍රමාණය මදි. එතුමාට ඒ තමන්ගේ අමාත්‍යංශයෙන් කරන වැඩ ටික දැන් එතුමා කරන්නේ නැතුව මනෝතිත්තල්ල වගේ කට්ටිය දාලා වෙනම ආයතන හදලා ඒකෙන් බර අරගෙන තිබෙනවා. ඒ කෙසේ වෙතත් මනෝගණිත ඇමතිතුමාගේ අමාත්‍යංශයට තමයි අද මම දකින විදිහට මේ රටේ ආර්ථික ශක්තිමත් කරන්න, මේ රටේ තියෙන දේශපාලන සහ සමාජ ව්‍යසනයන් තුරන් කරන්නට අවශ්‍ය කරන වැඩිම කාර්යභාරය පැවරෙන ඔබතුමාගේ අමාත්‍යංශය. අපි කවුරුත් පිළිගන්න ඕනේ කාරණයක් තියෙනවා. මේ රටේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් හොයන්නේ නැතුව අපි මොන බයිලා කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. අපි මොන සංශෝධන ගෙනාවත් මොන ආකාරයේ ආයෝජන ගෙනාවත් මොන ආකාරයේ අරව කරනවා මේව කරන කෙනා කිව්වත් සභාපතිතුමනි මේ රටේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දුන්නේ නැත්නම් ඒ ගේන කිසිවකින් වැඩක් වෙන්නේ නැහැ. අපේ රටේ සිංහල භාෂාව කතා කරන ජනතාවත් දෙමළ භාෂාව කතා කරන ජනතාවත් මේ අතර යුද්ධයෙන් පස්සේ තාමත් ඇති වෙන්නට ඕන ඒ සිත්සතන් අතර සුවපත් වීම හරියට ඇති වෙලා නැහැ. තාමත් සිංහල දේශපාලඥයොත්, දමිළ දේශපාලඥයොත්, මුස්ලිම් දේශපාලඥයොත් තාමත් තමන්ගේ ඡන්ද කුට්ටි වැඩි කර ගැනීම සඳහා එක එක ආකාරයේ ජාතිවාදී අවශ්‍යමින් ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් කටයුතු කරනවා විනා ඇත්ත ප්‍රශ්නය දෙස බලලා නැහැ. සිංහල භාෂාව කතා කරන ජනතාවට තියෙන ප්‍රශ්නය, දෙමළ භාෂා තන්ත්‍රයේ ප්‍රශ්නය ඒ ජනතාවගේ පැත්තෙන් බලන්නේ නැතුව තමා නියෝජනය කරන දේශපාලන පක්ෂයට බල පමණයි මේ දේශපාලකගේ ඉතිහාසය පුරාම කටයුතු කරේ. ඒ වරද නැවත නැවතත් අපි තවදුරටත් කරන්න ඕනේද කියන ප්‍රශ්නේ අපි 225 දෙනාම අපෙන් අහගෙන සිටි දිනය තමයි අද දිනය. 19 සංශෝධනය කරු ඇමතිතුමා මේ පාර්ලිමේන්තුවේ සමත් වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් කියන එක එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමතකයි. 44 දෙනෙක් හිටපු ආණ්ඩුවක 44 දෙනෙක් තියාගෙන අගමැති ඉන්න ආණ්ඩු පක්ෂයක ඒ 19 වෙනි සංශෝධන හොඳ තිබුණා නම් ඒක සම්මත කරගන්න පුළුවන් උනේ කවුරු නිසාද? එක්සත් ජනතා නිදහස් සංගම සහයෝගය නිසා. අද ඔක්කොම මතකයි. ඔක්කොම මතකයි ඒක. ඒ නිසා මතක තියාගන්න ඒ සහයෝගය සම්දානය ලැබලා දුන්නේ ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සම්දානයෙන් කරපු ඉල්ලීමකට අනුව. මැතිවරණ ක්‍රමයේ 20 වෙනි සංශෝධනය හරහා වෙනස් කරන අය ඒ නිසා 19 වෙනි සංශෝධන සහයෝගය දෙන්න ඊළඟ මැතිවරණ දෙකේ වෙනස් කරනවායි කියන පොරොන්දුව මත තමයි එක්සත් ජනතා නිදහස් සංදානයේ සියලුම මන්ත්‍රීවරු ඒ තුනෙන්දක ලැබළු 19 වෙනි සංශෝධනය සඳහා අඩුපාඩුකම් සහිත 19 වෙනි සංශෝධනයට සමත් වෙන්නේ නැහැ. එක්සත් ජනතා නිදහස් සංදානයේ මන්ත්‍රීවරු සහයෝගය නොලැබුණා නම් අයිති පරිශීලි මැතිතුමාට එතුමා සංදානයට දුන්නු පොරොන්දුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දුන්නු පොරොන්දු ඉෂ්ට කරන්න බැරි වුණා. 20 වෙනි සංශෝධනය මැතිවරණ වෙනස් කරන්න බැරි වුණා. තාමත් එක්ක බැරි වෙලා තිබෙනවා. ඒ නිසා අද දිනේ මම නැවත වරක් කියනවා මේ පාර්ලිමේන්තුවේදී කරුණාකරලා මේ ආණ්ඩුවට උමනාව තිබෙනවා නම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමුන්නාසලගේ ඡන්දයෙන් ජනාධිපති වෙච්ච කාරණයත් තවදුරටත් මෛත්‍රීපාල සිරිසේන තමුන්නාසත් එක්ක එකට ආණ්ඩු කරන තත්ත්වය තුලත් එතුමාගේ පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂයේ ඉන්න කාරණා තිස්සකත් සැලකිලිට අරගෙන දැන්වත් පරකු කරන්න එපා මේ ජාතික ප්‍රශ්නයට දේශපාලිසුදුමක් ගෙනවෙනවා කාරණය. මේකත් එක්ක සුමන්ත්‍රණ මන්තුමා සෙල්ලම් කරා, මේකත් එක්ක ජයම්පති වික්‍රම මන්තුමා සෙල්ලම් කරා, ව්‍යවස්ථාදායක අර ස්ටියරින් කමිටිය ඇතුලේ අනගිය අවස්ථාවක් තිබුණා. පැහැදිලිවම මනෝකේශ මන්තුමා දන්නවා සෙල්ලම් කරේ නැත්තම් පටුපටු වාසි වාසි සඳහා අපිට අනගිය අවස්ථාවක් තිබුණා යම් කිසි ස්ථාවරයකට එන්න. මොකද දෙමළ සම්දානයේ නායක සම්බන්ධ මැතිතුමත් සියලුම දේශපාලන පක්ෂ පාහෙත් යම් යම් ආකාරයෙන් නම් ශිරසත්තන්ට ආවා. හැබැයි TNA සංවිධානයේ එක්සත් ජාතික පක්ෂ නිකායේ නායකයා සුමන්දින මැතිතුමත් ලංකා සම සමාජ පක්ෂයේ UNP නිකායේ නායකයා ජයන්ත වික්‍රමනාත් මැතිතුමත් ඒ වැඩේ කෑවා. ඒ වැඩේ විනාශ කරා. විධායක ජනාධිපති වෙනුවට විධායක අගමැති කෙනෙක් නිර්මාණය කිරීමේ වැඩසටහනකට ඒගොල්ලෝ කොන්ත්‍රාත්තුවක් බාරගෙන තිබුණා. ඒ නිසා ඒ අනගිය අවස්ථාවෙන් ගිලිහුණා. එහෙනම් දැන්වත් මේ තම තමන්ගේ දේශපාලන පක්ෂවලට ඕන ඡන්ද ටික ගන්න. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා. ඒ ඡන්ද ටික ගැනීම සඳහා මේ ජනතාව මේ අගනා ජාතික ප්‍රශ්නය පාවිච්චි කරන්නේ නැතුව මේ ජාතික ප්‍රශ්නත් එක්ක දේශපාලන ෆුට්බෝල් ගහන්න නැතුව දේශපාලන වොලිබෝල් ගහන්න නැතුව අවංගෝම දෙමළ භාෂාව කතා කරන ජනතාවර තියෙන ප්‍රශ්නේ තේරුම් අරගෙන බලේ වැඩිම පදනක දේශපාලන විසඳුමකට යන්න දැන්වත් අපි උත්සාහයක්වත් දරමු. ඒ උත්සාහය දරන්න මේ අවස්ථාව හොඳයි. මේ අවස්ථාව එක හොඳයි. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. අද දිනේ මනෝ ගණේෂ නැමැතුමාගේ මේ අයවැය විවාද වෙලාවේදී අපි කීයෙන් කී දෙනාද ඇත්ත ප්‍රශ්නය ගැන කතා කළේ? අපි කීයෙන් කී දෙනාද මේ ප්‍රශ්නේ විසඳගන්න බැරි හේතුව ගැන කතා කළේ? අපි කීයෙන් කී දෙනාද ස්වයං විවේචනාත්මකව අපි දෙපැත්තේ ඉන්න සියලු දෙනාම මේ ජාතික ප්‍රශ්නෙත් එක්ක ෆුට්බෝල් ගැව්වා, දැන් අපි ජනතාවගෙන් ඒක ගැන සමාව ඉල්ලා දැන්වත් අපි ඉදිරි දැක්මකට කටයුතු කරන කෙනෙක් කිව්වේ? ඒ කෙනෙක්වත් කිව්වේ
නැහැ. මන්තුමා තව විනාඩි දෙකක් තියෙනවා.
මට මලිත් ජයතිලක මන්තුමාගේ විනාඩි 6 ගන්න කියලා කිව්වා. ඒ නිසා ගරු මූලසුරට මන්ත්‍රීතුමනි මේ වෙලාවේ මම යෝජනා කරන්නේ මේ වෙලාවේ මේ ජාතික ප්‍රශ්නය පිළිබඳව අපි පාර්ලිමේන්තුවේ අඩුගානේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරලා ගරු ජනාධිපතිතුමාගේ සහයෝගයත් එක්ක අරගෙන යම් වැඩපිළිවෙලක් දෙත්‍රසයි මම යෝජනා කරා. මොකද හේතුව මට පේනවා මේක මැතිවරණ වර්ෂයක්. සමහර අය ඉක්ම ජනාධිපතිවරණය ඉල්ලනවා, පළාත් සභා මැතිවරණය ඉල්ලනවා, මොකක් කියලත් මැතිවරණ වර්ෂයක්. මට පේනවා මේ මැතිවරණ වර්ෂය තුල මේ ජාතික ප්‍රශ්නය පිළිබඳව අපි අවංකවම අපේ හිතට එකඟව ජාතිවාදය, ආගම්වාදය, සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, දේශපාලක බපුරන්නේ නැතුව කටයුතු කළේ නැත්නම් මේ ළඟ එන මැතිවරණ වර්ෂය ජාතිවාද, ආගම්වාදී විෂ බීජ වලින් පිරිච්ච නැවත වරක් මේ රටේ සිංහල භාෂාව සහ දෙමළ භාෂාව කතා කරන ජනතාව අතර විශාල පරතරයක් ඇති වෙන, නැවත වරක් බෞද්ධ හින්දු ජනතාව අතර විශාල පරතරයක් ඇති වෙන, නැවත වරක් බෞද්ධ සහ ඉස්ලාම් ඒ ජනතාව අතර විශාල පරතරයක් ඇති වෙන තත්වයටම මේ මැතිවරණය ගමන් කරනවාමයි ගමන් කරනවාමයි ඒක ඒක මේ රටේ දේශපාලනය ගැන යම් ආකාර උනන්දුවක් දක්වන අද දේශපාලන පක්ෂ පක්ෂ ඇතුලේ ධාරාවන් පක්ෂ පක්ෂාය විපක්ෂ පක්ෂ පක්ෂාය ආණ්ඩු පක්ෂ පක්ෂ පක්ෂාය කියන අපිට පේනවා ඒ ධාරාවන් ක්‍රියාත්මක වෙනවා ඒ නිසානේ අවුරුදු ගාණක් අලුත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡාවක් කරලා යාපනයට ගිහිල්ලා අගමැතිතුමා කියනවා අනේ ඔය ව්‍යවස්ථාවට අපි නම් කිසිම යෝජනාවක් කරලා නැහැ මොන 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 බහුබූත කාලකන්ණි කතාවක්ද මේ මහා අලුත් ව්‍යවස්ථාවක් ගොඩනැගීමේ ඒ සංශෝධන ක්‍රියාදාමයේ ස්ථිරංග සභාපතිතුමා වැඩේ ඉවරයින් පස්සේ කියනවා නෑ අපි නම් ඕකට කිසිම යෝජනාවක් කරලා නැහැ එයි ළඟ ඡන්දයක් එනවා උතුරට ගිහිල්ලා කියනවා උඹලගේ වැඩේ කරන්න මම සුමන්දින ට්‍රයි කරා බැරි වුණා දකුණට ඇවිල්ලා කියනවා අපි නම් ඕකට යෝජනා කරලා නැහැ ඒක ඡන්දෙට අපිට දෙන්න කියලා නැවත වරක් අර දේශපාලන වශයෙන් ඡන්දය සඳහා ෆුට්බෝල් ගන්න පටන් ගන්න ජාතික වශයෙන් පාවිච්චි කරගෙන ඒ නිසා මේක නවත්තන්නට ඕනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට දැන් මඩ පිට මඩ ගන්නවා සැලසුම් සහගතව ප්ලෑන් කරලා පසුකොලේ මන්ත්‍රීට මඩ ගන්නවා හැබැයි අමතක කරන්න එපා තාමත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපති ධූරයේ තියෙන තාක් මේක පහළ තමයි මේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් හොයා ගැනීම සඳහා සියලු පාර්ශ්වයන් ඒකරාශී කරගෙන පාවිච්චි කරනවා නම් පාවිච්චි කර හැකියවන්නේ තාමත් ඒක ඒක දිහේ ඉඩකඩ එන්නේ නැහැ ඇත්ත යනවා ඒකට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගන්නව සමහර දේශපාලන ක්‍රියාදාමයේ උත් රයිල් වික්‍රමසිංහ මහත්මයා ගන්නව සමහර ක්‍රියාදාමයේ උත් ඒකට බලපාන එක වෙනම ප්‍රශ්නයක් හැබැයි තාමත් යම් කිසි විදියක හැකියාවක් සම්භාවිතාවක් ඉතාම සුළු සම්භාවිතාවක් හරි තිබෙනවා ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා නිසාත් සංධානීය නායකයා නිසාත් එක්සත් ජාතික පක්ෂයේ අද කිසියම් ආකාරයක විපක්ෂයේ තියෙන පක්ෂයක සංධානගත වීමක් ඍජුව නැතුව වක්‍රව TN එක තමයි රිමෝට් කන්ට්‍රෝල් එක. ඒගොල්ලගේ චන්ද්‍රක බැංකුවේ තියෙන ඕනෙලා වගේ. නමුත් ඒ අවස්ථාව ප්‍රයෝජන අරගෙන ජනාධිපතිතුමා සම්බන්ධ කරගෙන ජනාධිපතිතුමා පැත්තක තියලා එයා යාවුනේ නැහැ කියලා අර ජෙනීවා ගියා වගේ එහෙමද කළා නෙමෙයි. දැන් බලනවා ජෙනීවා යන වෙලාවේ ඒ ජෙනීවා යෝජනාවලට අවශ්‍ය කරන කටයුතු සියල්ල මෙහෙව්වේ විදේශ අමාත්‍යංශය නෙමෙයි. මුදල් අමාත්‍යංශය. තිත්තවෙල මහත්තයලා ගිහිල්ලා ඉඳගෙන අවශ්‍ය කරන සාකච්ඡා කරන්නේ හිටපු දේශපාලතුමාගේ අමාත්‍යංශය. දැන් ඉන්න අමාත්‍යතුමා ගිහිල්ලා එතුමා කතා කරලා කියනවා අපි මේවට විරුද්ධයි. හැබැයි අපි කෝස්පොන්සර් කරපු අපි සම අනුග්‍රහතු යෝජනාවේ තියෙන්නේ මාරපණ මැතිතුමාගේ කතාවට සම්පූර්ණ පරස්පර දෙයක්. කතාව හොඳයි. හැබැයි අසංගර යෝජනාව ඊට පරස්පරයි. මුළු ලෝකෙම hina වෙනවා. මෙතන කෝස්පොන්සර් කරනවා විදේශ මන්ත්‍රීතුමා ගිහිල්ලා හොඳ හැබැයි පරස්පර කතාවක් කරන්නේ. හැබැයි ඒකට සම්බන්ධ කරගන්න ඕනේ කවද? මනෝගණේශ මන්ත්‍රීතුමාගේ අමාත්‍යංශය සම්බන්ධ වෙන කවද? මුදල් අමාත්‍යංශය. සම්බන්ධ කරගන්න ඕනේ මනෝගණේශ මන්ත්‍රීතුමාගේ අමාත්‍යංශ නිලධාරීන්. සම්බන්ධ කරගන්න කාගේද? මනෝදිත්ත වෙල්ලයි එයාගේ නිලධාරී ටිකයි. ඒ නිසා ජාතික ප්‍රශ්නත් එක්ක ෆුට්බෝල් ගහනක නවත්තන්න. ලෝකෙට එකයි තමන්ගේ රටේ යන දනව එකයි කියලා නවත්තන්න. නවත්තලා දැන්වත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති පුතු ඉන්න මේ කාලයේ ප්‍රයෝජන අරගෙන ආණ්ඩු පක්ෂයයි විරුද්ධ පක්ෂයයි කියලා දෙකත් සමග එතුමාට සම්බන්ධකම් තියෙනවා. අන්නේ පාලම අන්නේ අවස්ථාව ප්‍රයෝජන අරගෙන ජාතික ප්‍රශ්න දේශපාලන සමග ගෙනෙමු. විශ්වවිද්‍යාල සංශෝධන යෝජනා කරලා තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණ විසින්. හැබැයි එතන තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රම ගැන පමණයි. අනිකුත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක දේශපාලන ප්‍රශ්න දෙකම ඒ යෝජනාව සම්බන්ධ වෙලා නැහැ. එතකොට විධායක ජනාධිපති ක්‍රමය පමණක් අහෝසි කළොත් මේ තියෙන මැතිවරණ ක්‍රමය තුළ කවදාවත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් එන්නේ නැහැ. එතකොට විධායකයෙකුත් නැහැ. පාර්ලිමේන්තුව දුර්වලයි. රට සම්පූර්ණ මහරජික වෙනවා. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමයේ තටු තවදුරටත් කපනවා නම් අහෝසිම කරනවා නම් අත්‍යවශ්‍යයි මැතිවරණ ක්‍රමයේ සංශෝධනය. ඒකම ඒ කාරණේ කරනකොට අපිට දෙමළ ජනතාවගේ සමත කරන්න බෑ. යම් තාක් දුරට දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ අයිතිවාසිකම් යම් තාක් දුරට රැඳී පවතින්නේ පළාත් සභා ක්‍රමය මත. නමුත් පළාත් සභා ක්‍රමය එහෙම් පිටින්ම අහෝසි වෙන තත්ත්වයක් එනවා නම් අහෝසි ගන්න ඕනේ කියලා කියනවනේ යම් කෙනෙක් අර අනිත් සංශෝධන කියන්නේ. එතකොට තියෙන ටිකක් නතු වෙනවා. ඒකම තමයි පලාත් සභා ක්‍රමයෙන් උඩ ශේෂ්ඨාධිකරණ දුන්න නඩු තීන්දුවක් තියෙනවා. ඒක තියෙන්නේ ආණ්ඩුකාරවරුන්ට ජනාධිපතිතුමාගෙන් ලැබිච්ච විධායක බලවත් තමයි පලාත් සභා ක්‍රමය ඒකී රටක් තුළ තියෙන්නේ. ඒතකොට එකපාරට මේක අමතක කරන්නත් බෑ. ඒ නිසා මේ කාරණා තුනම 3-in-1 එකක්. ජාතික ප්‍රශ්නය, මැතිවරණ ක්‍රමයේ සංශෝධන සහ අනිවාර්යම විධායක ජනාධිපති ක්‍රමය තුනම තියෙන එකට 3-in-1 එකක්. වෙන වෙනම කඩලා ගන්න බෑ. ඒ නිසා මේ කාරණා තුනෙන් දෙකක් තුනෙන් දෙකකින් පමණක් මේ පාර්ලිමේන්තු සම්මත කරගන්න පුළුවන්. මැතිවරණ ක්‍රමයේ සහ ජාතික ප්‍රශ්නයේද 13 වෙනි ආනුක්‍රමික සංශෝධනයේ මත දෙන්නා වූ දේශපාලන සඳුමට ජනමත විචාරණයක් ඕනේ නැහැ. තුනෙන් දෙකකින් පමණක් සම්මත කරගන්න පුළුවන්.
අවසාන විනාඩිය.
ජනමත විචාරණයක් අවශ්‍ය වෙන්නේ විධායක ජනප්‍රියකම පමණයි. ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් සමිතිය අපි හැමදාම කිව්වේ අඩුතරමේ තුනෙන් දෙකකින් සම්මත කරගන්න පුළුවන් එක මුලින් සම්මත කරගෙන පසුව ජනමත විචාරණයකට ඕන කාරණා පිළිබඳව අපි කතා කරමු කියලා. ඒකටත් කිසිම ආකාරයක යහපත් ප්‍රචාරයක් ලැබුණේ නැහැ. ඒ සභාපතිතුමනි, මම නැවත වාරයක් මේ පාර්ලිමේන්තු 225 විල්ලා හිටිනවා. අමෘතිකය ගැන මොන බයිලා කිව්වත් මේ රටේ එක එක ආකාරයේ සිහින මවන්න පුළුවන්. Wi-Fi දෙනවා කිව්වට දැන් Wi-Fi නෙවෙයි, දැන් ලයිට් නැහැ. Wi-Fi ඉතින් ලයිටුත් නැහැ දැන්. අර මරුටි කාර් එක යන්න බලන් ඉන්නවා තරුණ බස් ස්ටෑන්ඩ් එකට. මරුටි කාර් එක දැන් ආසුර ගණන් ගිහිල්ලා. ඒක මිල ඒ බයිලා නෙමෙයි. ඒ ඔක්කොම බල පැත්තකට දාලා මේ 225 දෙනා ඉන්න වර්තමාන පාර්ලිමේන්තුව තුල මේ තියෙන ඉතිරි සුළු කාලයෙන් භාවිතා කරලා ජාතික ප්‍රශ්නයේ ප්‍රමුඛ මැතිවරණ ක්‍රම වෙනස් කිරීම සහ විධායක ජනාධිපති ක්‍රමය කියන මේ ප්‍රශ්න තුනම එකට අරගෙන අපි කටයුතු කරමු. එහෙම නැත්තම් මේ මැතිවරණ වර්ෂය මට පේනවා සිංහල ජාතිවාදයත් දෙමළ ජාතිවාදයත් මුස්ලිම් ජාතිවාදයත් මහා ඉස්මත් කරමින් මේ රටේ මේ ජාතීන් අතර විරසකය මතුවෙන මැතිවරණයක්ම ඉස්සරහට ඉන්නේ. අන්න ඒක වෙලක් විසඳා අපි සියලු දෙනාම මේ වෙලාවේ අපේ හිත්වල තියෙන විවිධ දේවල් පැත්තකට දාලා පාට කණ්ඩ නැයින් කරලා අවංකවම කටයුතු කරන්න අදිෂ්ඨාන කරගමු කියලා යෝජනා කරමින් මනෝතර බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්තුමා. ඊළඟට නලින් බන්නාර මැතිතුමා, ඔබතුමාට විනාඩි 20ක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. ඊට අමතරව මට විජේකලා මන්ත්‍රීතුමියගේ විනාඩි 10කුත් තියෙනවා. මම ඔබතුමාට ඒකත් මතක් කරනවා. අපේ සංවිධායකතුමා ඉන්නවා.
ඒක රන්ජන් රාම්නායක මැතිතුමාට ලබා දීලා. කමන්නේ මැතිතුමා කතා කරන්න.
මම හිතන්නේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ වැසීසේ යටතේ අද කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා නියෝජ්‍ය අමාත්‍යවරයා විදියට. විශේෂයෙන් අපේ අමාත්‍යාංශය තුලින් අති විශාල වැඩ කොටසක් මේ ඉතාම කෙටි කාලය ඇතුළත කරන තියෙනවා කියන එක ගැන කතා කරන්න හොඳම දවස අද. මොකද අද සියලු දෙනාගේම අවධානය අපේ අමාත්‍යාංශය ගැන යොමු වෙලා තියෙනවා. විපක්ෂයේ තිබුණු චෝදනාවලින් එල්ල වුණු ගල් මුල් සියල්ලක්ම අපි බාර ගන්නවා. එහෙම චෝදනා එල්ල කරන්න වැඩියෙන් කතා කරන්න හේතුව මෙන්න මොකුත් නෙමෙයි. මේ අමාත්‍යාංශය තුලින් වෙලා තියෙන අති විශාල වැඩ කොටස. විශේෂයෙන්ම ඍජු විදේශ ආයෝජන ගැන කතා කරද්දී 1978 සිට 2008 දක්වාම අපේ රටට ඍජු විදේශ ආයෝජන ඇවිල්ලා තියෙන ඇමරිකන් ඩොලර් බිලියන 17.4යි. ඩොලර් බිලියන 17.4යි. එතකොට මේ පසුගිය අවුරුදු 4-3 ඇතුළත 2015 සිට 2018 දක්වා අපිට ඩොලර් බිලියන 5.85ක් අරගෙන එන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට 78 සිට 2018 දක්වා ආපු වගෙන් 134ක් කරු මූලාශ්‍ර වල මන්ත්‍රීතුමනි 134ක් ඇවිල්ලා තියෙන මේ අවුරුදු 4 ඇතුළත. ඉතින් මේ කාරණේ අපි ඉස්මතු කරනවා, අවධානය යොමු කරනවා. ඒ වගේම ඍජු විදේශ ආයෝජන ගැන කතා කරද්දී අපිට පුළුවන් වුණා මේ 2018 වසරේ ඩොලර් මිලියන 2367ක් ඍජු විදේශ ආයෝජන අරන් ගන්න පුළුවන් වුණා 2018 වසරේ. මේක ඉතාමත්ම ඓතිහාසික වාර්තාගත අවස්ථාවක්. දැන් මේක සමහරු කියනවා අපි හම්බන්තොට වරාය ප්‍රතිව්‍යුහගතකරණය කරපු නිසා තමයි ආවේ කියලා. හැබැයි හම්බන්තොට වරාය ප්‍රතිව්‍යුහගතකරණය තුලින් ඇවිල්ලා තියෙන්නේ ඩොලර් මිලියන 800කට ආසන්න ප්‍රමාණයක්. ඒකේ තව 600ක් එන්න තියෙනවා. ඒක ඇරුණොත් ඩොලර් බිලියන 2300න් ඒක ඇරුණොත් 1500කට වඩා ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අවුරුදු 4 තුල ඩොලර් බිලියන 5.85ක් ලැබීම තුලින් අපිට පැහැදිලිවම ප්‍රකාශ කරන්න පුළුවන් ඉතිහාසයේ වාර්තාගත ඍජු විදේශ ආයතන ප්‍රමාණයක් අපිට ගේන්න පුළුවන් වුණා කියන එක. ඊළඟ අදියරට අපි දැන් අඩිය තියලා තියෙනවා. අපි දැන් ඩොලර් බිලියන 3.85ක දැවැන්ත තෙල් පිරිපාදුවක් ගෙනල්ලා තියෙනවා. දැන් මේකේ කට්ටිය කේන්දර බලනවා. උපැන්න සහතික බලනවා. චරිත සහතික බලනවා. ඇඩ්‍රස් හොයනවා. ඉතින් මේ තුලින් අපිට කියන්න තියෙන්නේ මේ ඇඩ්‍රස් හොයන්නේ මොන සතුටින්ද එහෙම නැත්නම් මේකට තියෙන ඊර්ෂ්‍යාවෙන්ද කියන කාරණා. දැන් මේ අකෝඩ් සමාගම මේ අකෝඩ් සමාගම තමයි මේකේ මව් සමාගම. ඒතකොට අකෝඩ් සමාගම ඉන්දියාව මූලික කරගත්තු සමාගමක්. මේ අකෝඩ් සමාගමේ වත්කම් ඩොලර් බිලියන 7කට ආසන්නයි මේ වෙනුවට. දැන් මේගොල්ලෝ ඒ සමාගමේ හොරකම් මැරකම් වලනවා මම හිතන්නේ ඉන්දියාවත් මේවා කරලා නැහැ. ඔවුන් සතුව තියෙන වත්කම් දෙයක් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඔවුන්ගේ ගෲප් ඔවුන්ගේ සමූහයේ සමාගම් සමූහයේ තියෙන J Hotels Private Limited, JM Hotels and Resort Private Limited, Swiss Carlton Hotels Resorts, Royal Balaji Hospitals, Elite Distilleries, AM Breweries, Fortune Distilleries and Private Limited, Accord Energies and Accord Energies Corporation, Accord Life Private Limited කියන ආයතන. එතකොට මම මේ සමාගම් කිහිපය ගැන හොයලා බලපුවාම ඔවුන්ගේ මේ විදුලි බල නිෂ්පාදනයට සම්බන්ධ සමාගම මෙගාවොට් 180 වැඩි කිරීම දෙක, ඒ කියන්නේ ප්ලාන්ට්ස් දෙකක් තියෙනවා, තර්මල් පවර් ප්ලාන්ට්ස් ප්ලාන්ට් එකක් තියෙනවා චෙන්නයි වල. ඒ වගේම මෙගාවොට් 660 වැඩි කිරීම දෙක, කෝල් බේස් පවර් ප්ලාන්ට් එකක් තියෙනවා තමිල්නාඩුවේ. මෙගාවොට් 1350 වැඩි කිරීම දෙක, ගෑස් බේස් පවර් ප්ලාන්ට් එකක් තියෙනවා ආන්ද්‍ර ප්‍රදේශ වල. මේ බලන්න මේ සමාගම සතුව තියෙන වත්කම්. එතකොට ඔවුන් සතුව තියෙන හෝටල්, ඒ වගේම ඉන්දියාවේ තියෙන ඩිස්ටිලරිස් සහ බ්‍රුවරිස් වල වැඩි බහුතරයක් තියෙන ඔවුන්ට අයිති සමාගමකට තමයි තියෙන්නේ වෙළඳපොළ. මේ වගේම ඔවුන් සතුව තියෙන හෝටල් පද්ධති, ඒ වගේම ජුවලරිස්, මේ වගේම විශාල විහිදුණු ව්‍යාපාරයක් තමයි මේ රෙකෝඩ් සමාගම. ඒතර රෙකෝඩ් සමාගමයි සිංගප්පූරුවට යන්නේ. දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා එකක්. අපි දන්නවා ඩුබායි, සිංගප්පූරු වගේ සමාගම් රටවල් වල මේ ව්‍යාපාර කරන්න පහසුව තියෙනවා. උදාහරණයක් විදිහට ආබිට්‍රේෂන් නඩුවක් දැම්මොත් අපේ රටේ අවුරුදු 10ක්වත් යනවා. ඉන්දියාවෙත් ඒ හා සමානයි. හැබැයි සිංගප්පූරු වගේ රටක මාස 7-8ක් ඇතුළත මේවා විසඳෙනවා. ඒ වගේ මේ රටේ තියෙන මූල්‍ය පහසුකම්, ඒ වගේම ව්‍යාපාර වල තියෙන අනෙකුත් පහසුකම් එක්ක තමයි මේ සමාගම් සිංගප්පූරුව මුල් කරගෙන ව්‍යාපාර කරන්නේ. ඒ ව්‍යාපාරයට තියෙන පහසුව දා. මොකද ව්‍යාපාරිකෝ වෙන රටක ව්‍යාපාරයක් කරනකොට ඔවුන් නිතරම ඒකේ පහසුව ගැන අවධානය යොමු කරනවා. ඒ වගේම රෙකෝඩ් සමාගම
නලින්ද ජයසිට මන්තුමා
ඔබතුමා මම අහන්න කැමතියි මේ ගරු නියෝජ්‍යමතුමාගෙන් ඔය කියන රෙකෝඩ් සමාගමේ සභාපතිවරයාගේ නම මේ පාර්ලිමේන්තුවේ සඳහන් කරන්න පුළුවන්ද කියලා.
මේ රෙකෝඩ් සමාගමේ සභාපතිවරයාදී කතා කරන්නේ ජගත් රාක්ෂකවන් කියන මහත්මයා. ඒ සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂකතුමා තමයි අපිත් එක්ක ගිවිසුම් ගත වෙලා තියෙන්නේ. මේ ගිවිසුම අපිට මම හිතන්නේ අපේ ඇමතිතුමා සභාගත කරා. ඕනනම් මටත් සභාගත කරන්න පුළුවන්. මේ ගිවිසුම අපි අත්සන් කරලා තියෙන්නේ 2018 6 වෙනි මාසේ සමාන 2019 මාර්තු මාසේ 13 වෙනිදා. එතකොට මේක ඉන්වෙස්ට්මන්ට් ඇග්‍රීමෙන්ට් එක. ඉන්වෙස්ට්මන්ට් එක ඇග්‍රීමෙන්ට් එක සයින් කරාට පස්සේ ඒගොල්ලෝ 10%ක් මේ ඉඩම් වලට ගෙවිය යුතු ඩොලර් මිලියන 4න් 10%ක් ගෙවලා දියෝ. ඊට පස්සේ ලීස් ඇග්‍රීමෙන්ට් එකට යන්න ඕන. මේ ලීස් ඇග්‍රීමෙන්ට් එක පස්සේ අස්සම් කරන්නේ ඒගොල්ලන්ගේ තියෙන ප්‍රමාදයක් හින්දා නෙමෙයි. අපි මේ ඉඩම් අත්පත් කරගෙන ඒ ඉඩම් නීති ක්‍රමවේදයකින් නෛතික රාමු ඇතුළත වාර දීමේදී ඒ සිදුන කාලය. එතකොට දැන් ලබන සතියේ ඒ ලීස් ඇග්‍රීමෙන්ට් එක සයින් කරාට පස්සේ ඉතුරු ඩොලර් මිලියන 4 ඉතුරු බැලන්ස් එක ගෙවනවා. ඩොලර් මිලියන 3.6ක් ගෙවනවා. ඉතින් මේ වගේ විශාල මුදලක් ගෙවාගෙන මේ අයට මේ බොරු කරන්න උවමනාවක් නැහැ.
මේ කරන්න මේගොල්ලන්ට අපේ රට රවට්ටන්නවත් බොරුවට මුල්ගල් තියන්නවත් උමනාවක් නැහැ. පැහැදිලිවම මේ කොට් සමාගම ප්‍රෙස් රිලීස් එකක් කරලා තියෙනවා මේ ආයෝජනය පිළිබඳව ඔවුන් සහතික කරලා. මම මේකත් සභාගත කරනවා. ඒ වගේම අපේ මිත්‍ර දයසිරි ජයසේකර මැතිතුමා කිව්වා මේක මේ තෙල් පිරිපහදුව 100%ක්ම එක්ස්පෝට් කරන්න එක රටට ප්‍රයෝජනයක් නැහැ කියලා. ගරු මන්ත්‍රීතුමනි මම කනගාටු වෙනවා තෝ අය වගේ ප්‍රකාශයක් කිරීම ගැන මේ එක්ස්පෝට් කිරීම හරහා දැනට අපි ඩොලර් බිලියන 17යි අපේ සමස්ත එක්ස්පෝට් තියෙන්නේ. එතකොට මේකට තවත් ඩොලර් බිලියන 7ක් එකතු වෙනවා අපේ එක්ස්පෝර්ට්ස් වලට. දැන් අපි රටක් විදියට අපි අපනානය කරන්නේ මොනවද? ගොඩක් වෙලාවට අපි අමුද්‍රව්‍ය. දැන් අපි දැන් මේ කර්මාන්තවලින් මොනවද කරන්නේ? අපේ දේශීය අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්, විදේශීය අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්. දැන් මෙතන ක්‍රූඩ් ඔයිල් ගේන්නේ. මේ ක්‍රූඩ් ඔයිල් ගෙනල්ලා අපි පිරිපහදු කරලා, අගය වැඩි කරලා අපි අපනානය කරනවා. ඒ වගේම මේ තුලින් ලැබෙන බයි ප්‍රොඩක්ට් දැන් මෙතනින් නතර වෙන්නේ නැහැ. අපි දැන් CPC එකක අපේ ඇමතුමා කබීර ඇමතුමා ඕමාන් රජයක කතා කරගෙන යනවා මෙතනින් එන බයි ප්‍රොඩක්ට් වලට මොකද කරන්නේ කියලා. අපිට පෙට්‍රොකෙමිකල් හරහා අපේ විශේෂයෙන්ම අපේ අපනෑන අපේ ඇපරල් සෙක්ටර් එකේ අපේ ඇඟලුම් කර්මාන්තේ විශාල හයියක් දෙන්න පුළුවන් ඒ තුලින්. ඒ වගේම අපිට ඕමාන් රජය ඇමතිවරු අපිට අවධානය යොමු කර අපේ රට කෘෂිකාර්මික රටක් එතකොට අපිට විශාල වශයෙන් අපිට පොහොර අවශ්‍යයි. මේ පොහොර අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන් මේ බයි ප්‍රොඩක්ට් වලින්. ඒ නිසා මේ අප රිෆයිනර් එකක් එනවා කියන්නේ තෙල් පිරිපහදු කරලා වාහනයට තෙල් ගහනවා කියන කාරණේ විතරක් නෙවෙයි. අපි රටක් විදියට අපි අපනානය කරන්න ඕන. ඉතින් අපි මේ කර්මාන්තය ගෙනලා තියෙන අපනානය ඉලක්ක කරගෙන දැන් මේ හරහා අපිට එක්ස්පෝර්ට්ස් ඩොලර් බිලියන 7කින් වැඩි වෙනවා කියන්නේ මොන තරම් රටේ ආදායමට එක ශක්තියක්ද? ඒ වගේම දැන් අනෙකුත් කාරණේ තමයි දැන් මෙතුමාලට දැන් මේ හම්බන්තොට ප්‍රදේශයේ දියුණු කරන එක පිළිබඳව විශාල ඊර්ෂ්‍යාවක් වෛරයක් තියෙනවා. මොකද හම්බන්තොට දියුණු කරන්න උපාය මාර්ගිකව වැඩපිළිවෙලක් තිබුණේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්මයලට. මහින්ද රාජපක්ෂ මහත්මයලා කෙරුවේ හම්බන්තොට වරායක් හැදුවා වටෙන් යන නැව් ටික එතෙන්ට එයි කියලා බලන් හිටියා. එහෙම නැව්වෙන්නේ නැහැ. එතෙන්ට නැව්වෙන්න වැඩපිළිවෙලක් තියෙනවා. එතෙන්ට නැව්වෙන්න නම් කර්මාන්ත එන්න ඕන. එතෙන්ට ගැලපෙන කර්මාන්ත ගේන්න ඕන. අපි මිරිජ්ජවිල අපනයන සකසුම් කලාපය 2004 අපේ රජයෙන් හැදුවේ. හැබැයි 2015 වෙනකන් අවුරුදු 11ක් මේ අපනයන සකසුම් කලාපේ මොනවද තිබුණු කර්මාන්ත? ඇඟලුම් කර්මාන්ත තුනක් තිබුණා. එතන 1250ක් වැඩ කරනවා. ඊට අමතරව කාර් එකලස් කරන කුඩා කර්මාන්තයක් තිබුණා. ඒකත් මේ 2015 වෙනකොට වැහිලා. ඔන්න එතුමාලා ගෙනාපු කර්මාන්ත අක්කර 600ක් හිස් භූමියක් තිබුණි. එතුමාලා වරායක් හදුවාට මිරිජ්ජවිල අපනයන සකසුම් කලාපේ දියුණු කරන්න වැඩපිළිවෙලක් තිබුණා. හැබැයි අපිට වැඩපිළිවෙලක් තිබුණා. අපිට උපාය මාර්ග අපේ රටේ ආර්ථික වැඩපිළිවෙල සකස් කරලා අපේ බදු ප්‍රතිපත්ති සකස් කරලා අපිට පුළුවන් වුණා ආයෝජකව මෙතනට ආකර්ෂණය කරගන්න. ඒ නිසා තමයි මෙතන තෙල් පිරිපහදුවක් අද අපි වැඩ පටන් අරන් තියෙන්නේ. දැන් මේ කාර්ණෙත් එක සමානට මෙතුමාලට පිස්සු වැඩේ එමෙ නැත්නම් පුදුම හිතේ. දැන් හෙට අනිද්දා වෙනකොට අපේ රටේ හෙට සුජි එනර්ජි ඉන්ටර්නැෂනල් කියන සිංගප්පූරු සමාගම වෙනවා ඩොලර් බිලියන 14ක තෙල් පිරිපහදුවක් සඳහා. තවත් තෙල් පිරිපහදුවක්. ඒකේ ධාරිතාව මේ තෙල් පිරිපහදුවේ ධාරිතාව ඩොලර් බැරල් ලක්ෂ 2යි දවසකට. මේ සුජී සමාගමේ තෙල් පිරිපහදුවේ ධාරිතාව බැරල් 4 ලක්ෂ 20000යි. ඒ වගේ මේක දෙවැනි අදියරේදී වුන් ඩොලර් බිලියන 24 දක්වා වර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා පෙට්‍රොකෙමිකල් සහ අනෙකුත් බයි ප්‍රොඩක්ට් එක ඒ කර්මාන්තේ. ඉතින් ඒ නිසා අපි උපාය මාර්ගිකව හම්බන්තොට දිනු කරද්දී ආයෝජකව ගලාගෙන එනවා. දැන් ඉන්දියාවේ ආයෝජකයාගේ පැටිකිරිය හොයන්න නැතුව මේකට ආශිර්වාද කරන එකයි කරන්න ඕනේ. ඉන්දියාවේ ආයෝජකයා එහෙ දූෂණය කරලා දිනව වංචා කරලා දිනව කියලා හොයනවන්න අපිට ක්‍රමවේදයක් නැහැ. අපි බලන්නේ මූල්‍ය ගනුදෙනුව අපේ මහ බැංකුවේ සිදුවෙන ක්‍රමවේදයට සිදුවෙනවද, අපේ රටේ ආර්ථික ප්‍රතිපත්තිත් එක්ක සිදුවෙනවද, අපේ BOI එකේ තියෙන ක්‍රමවේද වලට සිදුවෙනවද කියන එක අපි බලනවා. අපි ඉන්දියාවේ සමාගමක් විදිහට ඒ සමාගමේ ප්‍රොෆයිල් එක බලලා තියෙනවා. අපිට සෑහීමට පත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙනම් ඊට වඩා දෙයක් අපිට බලන්න ඕනමාවක් නැහැ. සමහරුත්න් ඉන්නවා අපි මේ එහෙන් පොලිස් සහතික ගෙන්නගෙන බලයි, එහෙන් චරිත සහතික ගෙන්නගෙන බලන්න ඕන, එහෙන් ග්‍රාම සේවක සහතික ගෙන්නන්න බලන්න ඕන. එහෙම බලන්නේ නැහැ ආයෝජකෙක් කෙනෙකුට. ඉතින් ඒ වගේම තමයි මේ ඊළඟට අනිත් අපේ රටේ එන මේ සුජි ඉන්ටර්නැෂනල් සමාගම. ඒ වගේ දෙගුණයක් විශාල තෙල් පිරිපහදුවක් නිර්මාණය වෙනවා. මේ ඉඩමට යාබදෝ තියෙන මහවැලි අධිකාරියටත් ඉඩමේ අක්කර 400ක් අපි දෙනවා සිල්පාක් ඔයිල් රිෆයිනරි රිසල්ට්. ඉතුරු අක්කර 600කට ආසන්න ප්‍රමාණයක් සුජී ඉන්ටර්නැෂනල් සමාගමට දෙනවා. ඉතින් මේවට කනගාටු වෙන්න දුක් වෙන්න දෙයක් නෙමෙයි තියෙන්නේ. ඔබතුමාලා සතුටු වෙන්නයි ඕනේ. අපි සිමෙන්ති කර්මාන්තශාලාවක් ගෙනවා මාස 18කින් ඩොලර් මිලියන 75ක සිමෙන්ති කර්මාන්තශාලාවේ වැඩ නිම වෙනවා. දැන් මීට අවුරුද්දකට කලින් අපි ටයර් කර්මාන්තශාලාවක් කොරනට ගේනකොට මොනවද කිව්වේ? ඔක කෙරෙන්නේ නැහැ කිව්වා. අපි අඩු මුදලට ව්‍යාපාරිකයින්ට ඉඩම් දීලා කිව්වා. අපි රජයේ තක්සේරු වලට තමයි ඉඩම් දීලා තිබුණේ. ඒක පැහැදිලිවම අපි ප්‍රකාශ කරා. හැබැයි අද වෙනකොට මොකද එතන ප්‍රගතිය? අද වෙනකොට එතන 75%කට වඩා නිෂ්පාදක ඉදිකිරීම වැඩ කටයුතු අවසන් වෙලා තියෙනවා. මේ අවුරුද්දේ අනිවාර්යෙන් නොවැම්බර් වෙනකොට අපි බලාපොරොත්තු වෙන පළවෙනි ටයර් එක නිෂ්පාදනය කරන්න. ටයර් මිලියන 12ක් හදන දෙවන්ත කර්මාන්තශාලාව. අපි එදා ඉඳන් කතා කරේ මොනවාද ගැනද? අපි හැමදාම තේ පොල් රබල් ගැන කතා කරා. ඊට පස්සේ අපිට පුළුවන් වුණා ප්‍රේමදාස මැතිතුමාගේ කාලේ අපිට අපේ රටට අපනයන ඉලක්ක කරගත්තු ඇඟලුම් කර්මාන්තය ගේන්න. අද වෙනකොට 63%ක් අපේ අපනයන නැන් ගේන්න ආවරණය වෙන්නේ ඇඟලුම් කර්මාන්තයෙන්. එදා හැබැයි ඇඟලුම් කර්මාන්තය ගේනකොට මොනවද කිව්වේ? ඒකට විරුද්ධව වැඩසටහන් ක්‍රියාත්මක කරා. ඒ ඇඟලුම් කර්මාන්තයේ රැකියාව යන දරුවන්ට දැරියන්ට අපහාස වෙන ආකාරයෙන් කටයුතු කරුවා. සුද්ධන්ට සුද්ධයන්ට යට ඇඳුම් මහනවා කිව්වා. අදත් අපි දන්නවා ඒ ගහපු මඩෙහිඳ ගාමන්ට් එකේ වැඩ කරන කාන්තාවට තියෙන තැන මොකද්ද කියලා. හරි දින අපි වැඩියෙන්ම සලකන්න ඕනේ ගාමන්ට් වල වැඩ කරන කාන්තාවට. අපිට 63ක් අපේ අපනයන ආර්ථිකයට ශක්තිය දෙන්නේ දරුවෝ. ඉතින් ඒ නිසා පැහැදිලිව අපි කියනවා අද අපි අපනයනේ ඉලක්ක කරගත් අගේ එකතු කරන කර්මාන්තශාලා අපේ රටට ගෙනල්ලා තියෙනවා. මේගොල්ලන්ගේ කාලේ මොනවද ගෙනාවු කර්මාන්තශාලා මට කියන්නකෝ 2005 ඉඳන් 2015 වෙනකම්. ඒගොල්ලෝ ගෙනාවු ඍජු විදේශ ආයතන ගෙනාව නම් ගෙනාවේ ඔය රියල් ස්ටේට් වල එක්කෝ හෝටල් හදන්න එක්කෝ ගොඩනැගිලි හදන්න. හැබැයි කිසිදු කර්මාන්තශාලාවක් ගෙනාවේ නැහැ. අද අපි සිමෙන්ති කර්මාන්තශාලාව ගෙනල්ලා තියෙනවා. ටයර් කර්මාන්තශාලාව ගෙනල්ලා තියෙනවා. තෙල් පිරි පහදුව ගෙනල්ලා තියෙනවා. තව මාස දෙකක් යනකොට අපි තිරුකුණාමල ප්‍රදේශයේ අනිවාර්යයෙන්ම ඩොලර් බිලියන් එකක වානේ කර්මාන්තශාලාවක් අපනයන ඉලක්ක කරගත්තු වානේ කර්මාන්තශාලාවක් කියනවා. එහෙනම් අපි රටක් විදිහට දිනු කරන්න නම් අපි අමුද්‍රව්‍ය පිටරටල්ලා හරියන්නේ නැහැ. අපි අමුද්‍රව්‍ය වලට අගේ එකතු කරලා යවන්න ඕන. එහෙම නැත්නම් වෙනත් රටක අමුද්‍රව්‍ය අපේ රටට ගෙනල්ලා අපේ මේ වරාය අපේ රටේ තියෙන පිහිටීමත් එක්ක ගලපලා අපි අගේ එකතු කරන ලද බාහන්න පිටරට යවන්න අවශ්‍ය කටයුතු කරන්න ඕන. ඒ තුලින් තමයි අපිට රටක් විදිහට දිනු වෙන්න පුළුවන්. ඒ වගේම ඕමන් රජයත් එක්ක දැන් පටලෝකණ ඉන්න අයගොල්ලෝ ඉස්ලාම් කෝ ඕමන් රජය සම්බන්ධ නැහැ කියලා. පැහැදිලිවම ඕමන් රජය මේ සම්බන්ධව ස්ටේට්මන්ට් එකක් දීලා තියෙනවා. මොකද අපි ගිවිසුම් ගත වෙලා තියෙන සිල්වපාක් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය සමග සිංගප්පූරුවේ. එතකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඕමන් රජය සම්බන්ධ කරගන්න උපාය මාර්ගිකෝ. හේතුව ඔවුන්ට ක්‍රූඩ් ඔයිල් ගන්න පුළුවන් ඕමානෙන්. ඔවුන්ට තාක්ෂණය ගන්න පුළුවන් ඕමානෙන්. ඒ නිසා තමයි මේ ආයෝජකයන් 100%ක් ආයෝජනය කරන්න බැරුවනේ මේ ඕමානයත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඔවුන්ගේ සම්බන්ධනේ උපාය මාර්ගිකෝ ඔවුන්ගේ තාක්ෂණය ලබා ගන්නත් ඒ වගේම ඔවුන්ගේ ක්‍රූඩ් ඔයිල් අඩු මිලට ලබා ගන්නත් පුළුවන් නිසා. ඒ වගේම ඕමාන් රජය ඇමතුමා අපේ ඛනිජ තෙල් ඇමතුමා හම්බුන්නේ නැහැ කිව්වා. අපේ අමාත්‍යංශයේදීම මලික් සබරේක ඇමතුමත් අපි සියලු දෙනා සමග අපේ තෙල් සංස්ථාවේ නිලධාරීන් සමග සාකච්ඡාවක් තිබ්බා. ලබන මැයි මාසේ 4 වෙනිදා අපේ ඇමතුමත් කබිර් රසින් ඇමතුමත් ඕමාන් රජයට එන්න කියලා ඔවුන් ආරාධනා කරා. ඔවුන්ට අවශ්‍යතාවයක් තියෙනවා මේ ව්‍යාපෘතියට රජය සම්බන්ධ කරගන්න. සභාවට ඉදිරියේදී ඔබතුමාලට පුදුම හිතෙයි මේ සිල්වපාක් ඔයිල් සමාගමට රජයේ දායකත්වයකුත් රජයේ කොටස්සිමි දායකත්වයකුත් ලැබෙන දවසට අපේ රංජන රාමනායක මැතිතුමා කියපු දවසට ඇඬෙයි මේගොල්ලන්ට. ඒ නිසා ඕමාන් රජය මේ ආවට ගියාවට මෙයාලා හිතන විදිහට මෙයාලා හිතන් ඉන්නවා ඕමාන් රජය ඇමතිවරු අපි කුලියට ගෙනාවා කියලා. අපි හයර් එකට ගෙනාවා කියලා. කුලියට ගේන්න පුළුවන් හයර් එකට ගේන්න පුළුවන් ඇමැති ඇමතිතුරු 2015 කලින් හිටියා. නේද රංජන ඇමතිතුමා? ඒ කාලයක් හිටියා. ස්වාසිලන්තේ රජව කෙනෙක් ගෙනාවා කුලියටද හයර් එකටද? එහෙම කට්ටිය හිටියා. හැබැයි එහෙම කට්ටිය ඕමාන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ ආයෝජන දිහා බලලා අනන්න එපා. මේ ආයෝජන දිහා බලලා දුක් වෙන්න එපා. අපි පැහැදිලිවම මේ හැම දෙයක්ම කරන්නේ පරිසර වාර්තාත් එක්ක. දැන් උදේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කිව්වා සිමෙන්ති කර්මාන්තශාලාව අපි කරන්නේ පරිසර වාර්තා ගන්නේ නැතුව කියලා. අපි බොහොම පැහැදිලිවම කියනවා මිරිජ්ජ වෙලා අපනයන සැකසුම් කලාපේ අපේ අමාත්‍යාංශයට ආයිති අපනයන සැකසුම් කලාපයක්. ඒ අපනයන සැකසුම් කලාපය නිර්මාණය කරද්දී ගත්ත පරිසර වාර්තාවට මේ සිමෙන්ති කර්මාන්තය ඇතුළත්. ඒතර අපිට ඒ කර්මාන්තයට අලුතෙන් පරිසර වාර්තා ගන්න ඕනේ නැහැ. ඊයේ එකක් ගන්න ඕනේ නැහැ. ඒ නිසා මිරිජ්ජ වෙලා අපනයන සැකසුම් කලාපේට අපි අරන් තියෙනවා පරිසර වාර්තාවක්. ඒ වාර්තාවට ඇතුළත් වෙලා තියෙනවා සිමෙන්ති කර්මාන්තශාලා. ඒ නිසා ඒකට අමුතෙන් ආයේ ගන්න ඕනේ නැහැ. ඒ නිසා සිමෙන්ති කර්මාන්තශාලාව පිළිබඳ ප්‍රශ්නයක් කරගන්න එපා. එතුමාලා කිව්වා සිමෙන්ති ඩස්ට් එකේ හින්දා ලුණු ලේ වලට ප්‍රශ්නයක් වෙනවා කියලා. මට අහන්න කැමති ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමනි, ඔබතුමාලා ලුණුලේවායේ ළඟ වරායක් හැදුවේ මාළු අල්ලන්නද කියලා? මාළු ඇති කරන්නද? නැත්නම් පීනුන් තටාකයක් වෙනුවෙන්ද? ලුණුලේවායේ ළඟ එන වරායවල් හදන්න තු ඉන්නන ඔතන ලුණුලේවායට ආදරේ නැ. අපි මේ වරාය සිට කිලෝමීටර් 1.3ක දිග කන්වේ එකක් තුලින් තමයි සිමෙන්ති වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්නේ. එනිසා කිසිදු පරිසර දූෂණයක් නැහැ. ජර්මන් තාක්ෂණයෙන් ඉතාම උසස් තාක්ෂණයෙන් යුතු කර්මන්ත ශාලාවක් තමයි අපි හදන්නේ. එතකොට ඊළඟට කියනවා මේ තෙල් පිරි පහදුව තුලින් පරිසර දූෂණයක් වෙනවා කියලා. දැන් අපේ මේ අධ්‍යානම්සේ 67 හදපු තෙල් පිරි පහදුව සපුගස් කන්ද තියෙනවා. ඉතාම පරණ තාක්ෂණය මේ නාගරික ප්‍රදේශයේ. එහෙනම් මේ නවීන තාක්ෂණයෙන් යුතු තෙල් පිරි පහදුවක් හම්බන්තොට ප්‍රදේශයේ හදන්න නැත්නම් කොහෙද හදන්නේ අපි තෙල් පිරි පහදුව? අපි කොහෙද හදන්නේ? එතකොට හම්බන්තොට වරාය මූලික කරගත්තු කර්මාන්ත විදිහට මොනවාද මෙයාලා හඳුනාගත්තු කර්මාන්ත? තලවේලන එකද? ඈ නැත්නම් බුල්ටෝ හදන එකද? එහෙම නැත්නම් වෙන මොන හරි මේ ගුලි ඔතල යවන එකද? එහෙම කර්මාන්ත දාන්න තමයි මේගොල්ලෝ වරායවල හදලා තියෙන්නේ. ඒ නිසා අපි ගණන්ලා තියෙන්නේ මෙතෙන්ට උපාය මාර්ගිකව ගලවෙන කර්මාන්ත. ඒ නිසා ඔබතුමාලා පැහැදිලිවම ඊර්ෂ්‍යාවෙන් යුතුව තමයි කටයුතු කරන්නේ. ක්‍රෝධයෙන් යුතුව තමයි කටයුතු කරන්නේ. වෛරයෙන් යුතුව තමයි කටයුතු කරන්නේ. අපි එක පැත්තකින් අපි සතුටු වෙනවා. මොකද නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාලා හම්බන්තොට මිනිස්සු දියුණු වෙනවට කැමති නැහැ. තමන්ගේ බයෝ ටික බයෝ විදිහටම තමයි තියාගන්න බලාපොරොත්තු වෙන්නේ. බයෝ විදිහටම තමයි තියාගන්න පදන්නේ. ලක්ෂයකට ටොයිලට්ස් දෙන්න බැරි ගිය රාජපක්ෂලා එතන මිනිස්සුන්ට රැකියා එනකොට, එතන කර්මාන්තකරණයක් එනකොට, ඒ ප්‍රදේශයේ දියුණු වෙනකොට විරුද්ධ වෙන ගැන අපිට 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 පුදුමයක් නෙමෙයි. අපිට පුදුමයක් නෙමෙයි. ඒ නිසා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට තව අවුරුදු 5කින් 6කින් හම්බන්තොට මිරිජ්ජොල පැත්තේ යනකොට යන්න වෙන්නේ මේ පැත්ත එක්ක ටින්ටඩ් කරගෙන නැත්නම් මූණු වහගෙන. මොකද තෙල් පිරි පහදෝ දකිද්දි එතුමාට යන්න වෙන්නේ අහක බලාගෙන. මොකද නැත්නම් ජනතාවගේ විරෝධය එතුමාට එල්ලෙන්න පුළුවන්. මොකද එතුමාට මේක දරා ගන්න බෑ. ඔබතුමාලාටත් මේක දරා ගන්න බෑ. ඔබතුමාලා දැන් අපි කරපු ටයර් කර්මාන්ත ශාලාව දිහා බලාගෙන දැන් මොකද කියන්නේ? දැන් කියන්න දෙයක් නැහැ. ඕනනම් එන්න නිරීක්ෂණ චාරිකාවක්. අපි ප්‍රගතිය පෙන්වන්න. ඔබතුමාලා ඔක්සිජන් එක අල්ලගෙන නටන්න දෙයක් නැහැ. එතන ගිහිල්ලා බලන්න. එතන ප්‍රමාදයක් තියෙනවා. එතන ගැටලුවක් තියෙනවා. අපි හදව හැම කර්මාන්ත ශාලාවම යන ස්පීඩ් එක යන්නේ නැහැ. ඔක්සිජන් එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා. කිසි ප්‍රමාදයක් තියෙනවා. හැබැයි ඒක සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කරන්න ඒ බ්‍රෑන්ඩ් එක ගැන අමතක කළා. එතන කාර් එකලස් කරන කර්මාන්ත ශාලාවක් බවට පත් කරන්න අවශ්‍ය කටයුතු අපි කරගෙන යනවා. අපි ඒක අතහැරලා නැහැ. ඒ ආයෝජකයට අවශ්‍ය අපි සහන දීලා තිනවා. අපිට සහයෝගය දීලා තිනවා. එතන ඉදිකිරීම වෙනවා. විශාල මුදලක් වියදම් කරලා තිනවා. හැබැයි මේ ඔක්සිජන් ඔක්සිජන් කියනවා. ඒ නිසා ඔබතුමාලා හැමදේම ඒ විදිහට බලන්න එපා. හරිද? හැමදේම ඒ විදිහට බලන්න එපා. ඔබතුමාලාට කනගාටු හිතෙයි මේ ව්‍යාපෘති ඉදිරියේදී ක්‍රියාත්මක කරනට. ඒ වගේම පැහැදිලිව කියන අනිත් කාරණය තමයි අපි මේ අවුරුදු 3 ඇතුළත ගෙනල්ලා තියෙන ව්‍යාපෘති දිහා බලනකොට 2015 දැන් ඉස්සලා චෝදනාවක් ආවා. අපි ගෙනාවු ඇග්‍රීමන්ට්ස් ගණනාවක් මේ අවලංගු වෙලා කියලා. පැහැදිලිවම 2015 අපි ගහපු ඇග්‍රීමන්ට් වලින් 94න් 11ක් තමයි අවලංගු වෙලා තියෙන්නේ. ඒක ඉතාලම අඩු වගේක්. ඒ වගේම 2016 144ක් ඇග්‍රීමන්ට් ගහලා දෙනවා ආයෝජන මණ්ඩලයෙන් 16ක් තමයි අවලංගු වෙලා තියෙන්නේ. ඒ වගේම 2017 එකයි අවලංගු වෙලා තියෙන්නේ. 2018 එකක්වත් අවලංගු වෙලා නැහැ. හැබැයි රාජපක්ෂ පාලන සමයේදී බොහොම පැහැදිලි 2015ට කලින් ඇග්‍රීමන්ට් ගහලා දිනවා. ඒකෙන් 50%ක්වත් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒකෙන් 50%ක්වත් ක්‍රියාත්මක වෙලා නැහැ. ක්‍රියාත්මක නොවන ඇග්‍රීමන්ට් තමයි බහුතරයක් තියෙන්නේ. මේ මංගව සංඛ්‍යාලේඛන තියෙනවා. 50, 52, 50 ඒ වගේ ප්‍රමාණයක් තමයි ඇග්‍රීමන්ට් වලින් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමාලා ක්‍රෝධයෙන් වෛරයෙන් බලන්නේ නැතුව මේ දියා මීට වඩා සතුටින් බැලුවොත් ඔබතුමාලාට අනාගතයේ සතුට වෙන්න පුළුවන් වෙයි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනකොට. ඒ වගේම අපේ අපනයනයන් ඉලක්ක කරගත්තු වැඩ පිළිවෙල ගණනාවක් ක්‍රියාත්මක කරනවා. ඔබතුමාලා දන්නවා අපේ රටේ ආයෝජන ප්‍රවර්ධන කලාප ඇතිකරුවේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා, ප්‍රේමදාස මැතිතුමාලා තමයි මේකට මූලිකත්වය අරන් කටයුතු කරේ. අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒවකට කර්මාන්ත ඇමතිවරයා විදියට. එතුමා මේකට නායකත්වය අරන් කටයුතු කරා. එතුමා බියගම හැදුවා, කොග්ගල හැදුවා, කටුනායක හදන්න මූලිකත්වය දීලා කටයුතු කරුවා. හැබැයි 2014 අපි අන්තිමට ඒකත් ඇදුවේ අපේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මිරිජ්ජ වෙල මේ අද කතා කරන කර්මාන්තපුරය. ඒක හැදුවට පස්සේ 2015 වෙනකන් රාජපක්ෂවරු අවුරුදු 11ක් වැඩ කෙරුවා, රජ කෙරුවා. හැබැයි එකදු අපනයන සැකසුම් කලාපයක් අපේ රටේ හදන්න බැරුව ගියා අවුරුදු 11ට. ඉතින් අපනයනයන් ගැන කතා කරනවා, කර්මාන්තකරණයක් ගැන කතා කරනවා. අපනයන සැකසුම් කලාපයක් හදන්න බැරුව ගියා. ඒක අක්කරයක් දෙකක්වත් දාගෙන.
හැබැයි අපිට තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
ගිය මාසේ 4 වෙනිදා මගේ ආසනේ බිංගිරි ආසනේ අති දැවන්ත අපනයන සැකසුම් කලාපයක් හදන්න මම ඉගෙන සතුටු වෙනවා මේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේ. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා ඒ සංකල්පය ගෙනාවු අවශ්‍යතාවය ගෙනාවු රණල් වික්‍රමසිංහ අපේ අගමැතිතුමාටත් මට ඒ සඳහා සහයෝගය දුන්නු මගේ අමැතිතුමා මලික් සමරවික්‍රමතුමාටත්. ඒ විතරක් නෙමෙයි අපනයන සැකසුම් කලාපය අද යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. අපේ පළවෙනි අධිරේ බිංගිරියේ වතුවත් ජර්මන් වත්තේ අක්කර 164 අද වෙනකොට සම්පූර්ණයෙන් ආයෝජකයෝ ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරලා සූදානමෙන් ඉන්නවා. අපිට අද ආයෝජකෙක් આવොත් අපිට මේ පළවෙනි අධිරෙන් දෙන්න විදියක් නැහැ. අපිට පළවෙනි අධිරෙන් දෙන්න විදියක් නැහැ. ඒ ආයෝජකයෝ 13 දෙනෙක් සූදානමෙන් ඉන්නවා. ඒ 13 දෙනාගෙන් අපනයන ඒ ආයෝජන විදියට ඩොලර් මිලියන 153 කට ආසන්න ආයෝජනයක් ලැබෙනවා. ඒ වගේම තව එක ආයෝජකෙක් ඇවිල්ලා දිනවා ඩොලර් මිලියන 101ක ෆැබ්‍රික් පාක් එකක් සඳහා අක්කර 55ක් ඔයගොල්ලෝ ඉල්ලා තියෙන ඔයගොල්ලන්ට අවශ්‍ය ජල පහසුකම් අපි දෙන්න අවශ්‍ය මූලික කටයුතු දැන් අධ්‍යයනය කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා තාම කෙටි දිනක් ඇතුළත ආරම්භ කරන්න. අපේ ඉලක්කය තමයි මේ අප්‍රේල් මාසේ අග සතිය වෙනකොට මේ කතා කරන කර්මාන්ත ශාලාවලින් අඩුම ගාන දෙකක් ආරම්භ කරන්න අවශ්‍ය මූලික කටයුතු කරන්න අවශ්‍ය සහපත් දෙන්න සහයෝගය දෙන්න. දැන් සමහරු වයින්වා බීඔ එකට ප්‍රමාදයි කියලා. හැබැයි මම දන්නවා මේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරු ඉදිරියට කටයුතු කරන්න ගත්තට පස්සේ අපි දැක්කා ඒගොල්ලෝ ඔබතුමාලා කියන ප්‍රමාදේ නැහැ. ඒගොතුමා ඒගොල්ලන්ට අවශ්‍ය සාර්ථක ව්‍යාපාරිකයෙක් ආවොත් සාර්ථක ආයෝජකයෙක් ආවොත් හොරු නොවන අය ආවොත් ඉතාම කඩිනමින් කරනවා. දැන් ඊයේ පෙරේද අපේ බිංගිරියට ආපු ආයෝජකයෝ සති දෙක තුනක් ඇතුළත උන්ට අවශ්‍ය පහසුකම් දෙන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. දැන් වැඩේ වෙලා තියෙන්නේ මේකයි. දැන් ඉස්සර ආයෝජකයෙක් ආවොත් බීඔ එකට විතරක් තනියම වැඩේ කරන්න බෑ. ඉස්සර ආයෝජකයෙක් ආවොත් තව තැන්වලින් අනුමැතිය ගන්න ඕන. තව තැන්වලට සල්ලි දෙන්න ඕන. හිල්ටන් එකට ගිහිල්ලා සලකන්න ඕන. අතෙන්ද ගිහිල්ලා සලකන්න ඕන. ඒක තමයි ආයෝජකයන් දෙන ප්‍රශ්නේ. ඒක තමයි පහුගිය කාලේ තිබුණු ප්‍රමාදේ. ඒ නිසා 2015 කලින් ආයෝජකයන්ට ආයෝජන මණ්ඩලයට ගෙවන්න ලා ගාස්තු වලට අමතරව සන්තෝෂං තුටුපඳුරු තවත් නොඑක් නොඑක් ජාති ගෙවන්න ලා සිද්ධ වෙලා තිබුණා. ඒක නිසා තමයි ආයෝජකයෝ මේ රට දාලා ගියේ. මේ රට ආයෝජක වෙන එක අඩු උනේ. අපි දැක්කනේ අර ක්‍රිස් ටවර් එක. මම දැන් රංජන රාමනායකතුමාගේ ෆයිලුත් තියෙනවා මේ සම්බන්ධව. ක්‍රිස් ටවර් එක මොකද හැදුන්නේ නැත්තේ? ඒ ව්‍යාපාරිකයෝ දීලා තිනවා ඇෆිඩේවිට් දීලා දිනවා සල්ලි ඉල්ලපුවගෙන.
කරවතුමා කාලය
අවසන්. ඒ වංචා ගැන. ඉතින් ඒ නිසා එහෙම තත්වයක් නැහැ. අද ආයෝජකෙන්ට හිතකර පරිසරයක් මේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය තුල නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම සැංග්‍රීලා එක දෙද්දි ගනුදෙනු වෙච්ච ආකාරය. නිවැරදිව අපි අද ඒ තත්වය වෙනස් කරලා දිනවා. අපේ මලික් සර්වක්‍රමතුමා කියන්නේ ආයෝජකෙක් නිවැරදි ආයෝජකෙක් આવොත් ඔහුට කඩිනමින් අවශ්‍ය සම්පත් ටික දීලා පහසුකම් ටික දීලා ඒ වගේම පහසුකම් දීලා. අද වෙනකොට අපි ආයෝජකෙක් આવොත් ඔහුගේ ආයෝජනයේ ඩොලර් මිලියන 100ට අඩු නම් ඒ ආයෝජනයේ ආවරණය වෙනකන් ඔහුට බදු නිදහස ලබා දීලා දෙනවා. ඒ වගේම ඩොලර් මිලියන 100ට එහා ඒවට. ඒ ආයෝජනය වගේ තවත් 150ක ඒ කියන්නේ ඩොලර් මිලියන 100ක ආයෝජනයක් නම් ඩොලර් මිලියන 150 දක්වා ඔහුට බදු නිදහස දීලා දෙනවා. ඒ වගේ ඒ ලාභය තුලින් ඒ ඔවුන්ගේ ආයෝජනය ආවරණය කරගන්න. ඉතින් ඒ වගේ පහසුකම් දීලා ආයෝජකයෝ අපේ රට අද ගන්න ආකර්ෂණය කරගන්න අවශ්‍ය වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ නිසා පැහැදිලිව අපි කියනවා මේ අමාත්‍යාංශ තුලින් වෙන වැඩ කටයුතුත් එක්ක අද අපිට පුළුවන් වෙලා තියෙනවා ඒ අපේ අපනයනීය ඉලක්කයන් ජය ගන්න. ගිය අවුරුද්දේ දිනුන
අපනයනවලින්
150 171ක් අපේ රටේ අපනයනවලින් 171ක් අපේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සම්බන්ධ ව්‍යාපාරලෙන් අපිට සම්බන්ධ කරගන්න පුළුවන් වුණා. ඒ වගේම අපිට අපේ ඉදිරි ඉලක්ක අපේ බිංගිරි අපනයන සකසුම් කලාපෙන් නතර වෙන්නේ නැහැ. අපි අපේ කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලණියේ අද දවන්ත අපනයන සකසුම් කලාපයක් සඳහා අවශ්‍ය කටයුතු කරමින් යනවා. මාවතක මාසනේ තියෙන අපනයන සකසුම්
කලාපයක්
එකතු කරලා මට තව විනාඩි කීපයක් දෙන්න අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඇමතුමියගේ විනාඩි 4ක්වත් ලබා දුන්නා.
ඔව්. ඒ වගේම මට අවසන් කරන්න දෙන්න ඔබතුමා. ඒ වගේම ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව අද දවන්ත කර්මාන්තකරණයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එනිසා ඔබතුමාලා ඔබතුමාලාගේ මේ ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය නතර කරලා හම්බන්තොට දියුණුව ඒ වගේම අනෙකුත් කර්මාන්ත පුරවල දියුණුව ඒ වගේම ආජන
මේ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා අපේ දැන් අර මහා කඳුර ආයෝජන කලාපේ සම්පූර්ණ වැහිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ ගැන මොකක් හරි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවාද ඔබතුමාගෙත් අපේ දිස්ත්‍රික්කේ ඉඳන්?
මම ඉදන්නේ ඔබතුමා ආයෝජන ප්‍රවර්ධන කලාපයක් නෙමෙයි මගේ මන්ත්‍රීතුමා හිතවත් මන්ත්‍රීතුමා මහා කඳුර තියෙන එක ඒක කර්මාන්ත අමාත්‍යාංශයට ඇති කර්මාන්ත ආයෝජනයක්. ඒ නිසා ආයෝජන ප්‍රාර්ථනා කලාපයක් නෙමෙයි. ඔබතුමා ගැන ප්‍රශ්න කිරීම ගැන මම කනගාටු වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ කටයුතු මේ මට්ටමට ගේන්න ගරු මලික් සමරවික්‍රම මහත්මයා දක්වන දායකත්වය, ඒ වගේම අපේ අමාත්‍යාංශ ලේකම්තුමා, ඒ වගේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ දෙදාලතුමිය සභාපතිතුමා, අපරාධ සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන්, ඒ වගේම අපේ සියලුම අමාත්‍යාංශ නිලධාරීන්, ඒ වගේම අනෙකුත් ආයතන නිලධාරීන්ට මගේ ස්තුතිය පුද කරමින් මම ඔබතුමාට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙන්න අතර වෙනවා. බොහොම ස්තුතියි.
ඊළඟට ලසන්ත අලගිවන්න ඇමැත්තුමා, ඔබතුමාට විනාඩි 11ක් තියෙනවා.
මුලස්තනාරුඩ ගරු මන්ත්‍රීතුමනි, අද ඉතාමත් වටිනා වැදගත් අමාත්‍යාංශ දෙකක් සාකච්ඡාවට භාජනය කරන අවස්ථාවේදී මේ සම්බන්ධව අදහස් ඉදිරිපත් කිරීමට ලැබීම පිළිබඳව සතුටු වෙනවා. රාජ්‍ය භාෂා අමාත්‍යාංශය අපේ ඩිලාන් මන්ත්‍රීතුමා සඳහන් කළ පරිදි වර්තමානයේ අපේ රටේ තිබෙන ඉතාමත් වැදගත් අමාත්‍යාංශයක්. මේ අමාත්‍යාංශයේ පිහිටුවීමේ මූලිකම අරමුණු අතර අපේ රටේ ශ්‍රී ලාංකිකයින් විදිහට මේ සියලුම දෙනාට තමන්ගේ උප්පත්තියෙන් ලැබූ භාෂාවට අමතරව අනිකුත් භාෂාවන් පිළිබඳව ඒ ප්‍රවීණතාවය ලබා ගැනීමේ කටයුත්ත අභියෝගයක් මේ අමාත්‍යාංශයට පැවරෙන එක ප්‍රධාන කාර්යභාරයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වෙනුවෙන් විශේෂම රාජ්‍ය සේවකයන් සඳහා ප්‍රවීණතා භාෂා ප්‍රවීණතා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය සේවකීන්ට සිංහල අයට දමිළ භාෂාව පිළිබඳව ඒ කුසලතාවයේ තිබෙනවා නම් ඒ අයට වැටුප් වර්ධක සහ උසස් වීම් ලබා ගැනීමට යම් ලකුණු ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ වගේම දමිළ අයට සිංහල භාෂාව පිළිබඳව මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. මේකේ අවසාන අරමුණ වෘත්තිමය වශයෙන් මේ අයට වැටුප් වර්ධක හෝ වෘත්තිමය උසස් වීම් ලබා දීම නෙමෙයි. මේකේ අවසාන අරමුණ මේ භාෂාවන් පිළිබඳව තිබෙන ඒ හැකියාව ප්‍රවර්ධනය කිරීමයි. ඉතින් නමුත් මේ වැඩපිළිවෙල හොඳ වුණත් මේකේ අරමුණු ඉටු වෙන්නේ නැහැ. හුදෙක් මේ වැටුප් වර්ධකයේ හෝ උසස් වීම අවසන් වුණාට පස්සේ ඒ වගේම ලිඛිතව පමණයි මේ ඒ කුසලතාවය මැනීමක් සිද්ධ කරනු ලබන්නේ. එම නිසා මේ අමාත්‍යාංශයේ මගින් මේ වැඩපිළිවෙල හොඳ වැඩපිළිවෙලක් වුණත් ඒකේ අරමුණු ඉටු වෙන්නේ නැති නිසා මේ පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබුණා. ඒ වගේම සමහර රාජ්‍ය සේවකීන්ට මේක නිදහස් කිරීම ලබා දෙනවා. සමහර රාජ්‍ය සේවකීන්ට නිදහස් කිරීම ලබා දෙන්නේ නැහැ. ඒ නිසා මේ පිළිබඳව විවිධ ප්‍රශ්න ගැටළු විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව අඩුපාඩුකම් නිවැරදි කරලා මේ රාජ්‍ය සේවකීන් අතර මේ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අනිවාර්යයෙන්ම සුදුසු වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නයි කියන යෝජනාව මේ අවස්ථාවේදී කරනවා. ඒ වගේම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ පිළිබඳව අපේ රටේ පමණක් නෙමේ වර්තමාන ලෝකයේ සෑම රටකම දියුණුව මං හිතන්නේ රඳා පවතින්නේ මේ ආයෝජන ක්‍රියාවලිය තුළ. ඒ වගේම සෑම රටකම මේ ආයෝජන ක්‍රියාවලිය ශක්තිමත් වීමට නම් ඒ රටේ දේශපාලන ස්ථාවරභාවයේ ඇතුළු කරුණු කාරණා ගණනාවක් බලපානවා. ඒ නිසා අපේ රටේ ඒ අභියෝගයට අද වර්තමානයේ මුහුණ දීලා තිබෙනවා. දේශපාලන ස්ථාවරභාවයේ ඇතුළු විදේශ ආයෝජන සඳහා බලපාන කරුණු ගණනාවකට අභියෝගයක් විදිහට අද අපේ රට මුහුණ පාලා තිබෙනවා. පසුගිය දශක කීපය තුළ මේ ආයෝජන ප්‍රවර්ධන පනතක් මගින් මේ ආයතනය ස්ථාපිත කළේම අපේ රටේ විදේශ ආයෝජන වැඩි කර ගැනීමේ අරමුණක් ඇතුව මේ ආයතනය ස්ථාපිත කරපු දවසින් ඉඳන්ම අපි දන්නවා අපේ රටේ ආයෝජන ශේෂ්ත්‍රයට යම් සේවයක් ඉටු කළා. විවිධ යුගවලදී අපේ රටේ ඒ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළත් මේ සෑම යුගයකම තිබුණු ප්‍රශ්නයක් තමයි විදේශිකයෙකුට අපේ රටේ ඇවිල්ලා විදේශ ආයෝජනයක් කරන්න ගියහම සුදුසු පරිසරයක් සහ රාජ්‍ය ආයතන වලින් ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නැහැ කියන චෝදනාව මේ ආයෝජන මණ්ඩලය ඇති කරපු දවස් ඉඳන්ම තිබෙන ප්‍රශ්නයක්. මේක තමයි ඇත්ත යථාර්ථය. ඉතින් අදත් මේක අපිට මේ සියලුම ප්‍රශ්න විසඳලා තිබෙනවා කියලා කියන්න පුළුවන්කමක් නැහැ. සියලුම රාජ්‍ය ආයතන එක එක මේ විශේෂභාර අමාත්‍යවරු පත් වුණාට පස්සේ මේ ප්‍රශ්නයට විසඳුම් විදිහට විවිධ නම් වලින් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. ඒ විවිධ නම් වලින් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කළත් අදටත් මං හිතන්නේ විශේෂයෙන්ම විදේශ ආයෝජකින් තවමත් අපේ රටේ ආයෝජන කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් පරිසරයක් වැඩපිළිවෙලක් තියෙනවායි කියලා සෑහීමකට පත් වෙලා නැහැ. මේක තමයි ඇත්ත යථාර්ථය. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳව විශේෂ වැඩපිළිවෙලක් අවශ්‍යතාවය අදාන් කිසිදු කාලයකටත් වඩා අනිවාර්යෙන්ම තිබෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අපේ රටේ විවිධ අමාත්‍යාංශ විවිධ ආයතන රාජ්‍ය ආයතන භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව අපේ රටේ ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හදනවා. බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය බස්නාහිර පළාත තුල මේ භෞතික සංවර්ධන සැලැස්ම සකස් කරනවා. නමුත් ආයෝජන මණ්ඩලය සහ මේ අමාත්‍යාංශය මේ ජාතික වශයෙන් හදන සැලසුම් සහ වැඩසටහන් කොතෙක් දුරට භාවිතා කරනවද කියන එක පිළිබඳව විශාල ප්‍රායෝගික ප්‍රශ්නයක් තිබෙනවා. විශේෂම ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් හදපු ජාතික ඒ භෞතික සැලසුම් සැලැස්මට අනුව අපේ රටේ විවිධ ප්‍රදේශ විවිධ කලාප කර්මාන්ත සඳහා සුදුසු කලාප විදිහට නම් කරලා තිබෙනවා. ඒ වගේම බස්සහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය මගින් බස්සහිර පළාත සඳහා තුල ඒ සකස් කරපු සැලැස්ම තුල අපේ බස්සහිර පළාත තුල මීරිගම ප්‍රදේශයේ කර්මාන්ත කලාපයක් විශේෂම හෝමගම තාක්ෂණිකම කලාපයක් ඒ වගේම ජායල සහ වත්තල ප්‍රදේශයේ ලොජිස්ටික් සිටි එකක් විදිහට ඒ වගේම හෝමගම ප්‍රදේශයේ තොරතුරු තාක්ෂණයේ මුල් කරගෙන ඇතුළු ඒ විදිහට ඉතින් මේ නිසා විශේෂයෙන්ම අපේ රටේ මේ ජාතික වශයෙන් සකස් කරන සැලසුම් පිළිබඳව භාවිතය පිළිබඳව වගකීම සම්බන්ධීකරණය ආයෝජන මණ්ඩලය විසින් විශේෂයෙන්ම සිදු කරගත යුතුව තිබෙනවා. නමුත් අද සිද්ධ වෙන්නේ අපේ රටේ විදේශ රටක යම් ආයෝජකී අපේ රටට ආවට පස්සේ ආයෝජකයට අවශ්‍ය කරන පුළුවන් නම් පහසුකම් ලබා දෙනවා. මේක තමයි සිද්ධ වෙන්නේ. රටක් විදිහට අපේ රටට අවශ්‍ය ආයෝජකීන් ගෙන්වා ගැනීම සඳහා මං හිතන්නේ වැඩපිළිවෙලක් අපේ රට තුළ නැහැ. මේක තමයි ඇත්ත යථාර්ථයේ ප්‍රායෝගික තත්ත්වය. අපේ රටේ ලෝකයේ බොහෝ රටවල තානාපති කාර්යාල තිබෙනවා, තානාපති අංශයන් තිබෙනවා. ඒ තානාපති කාර්යාල වලත් එක ප්‍රධාන අභියෝගයක් වගකීමක් අපේ රටට අවශ්‍ය කරන විදේශ ආයෝජන ගෙන්වා ගැනීම. ඉතින් එතකොට මෙවැනි සම්බන්ධීකරණයක් වැඩපිළිවෙලක් අපේ රට තුළ නැහැ. වෙනත් රටක ආයෝජකයෙක් හෝ රටක් මේ රට තුළ ඒ රටට හිතුණොත් සෝ ආයෝජකයට හිතුණොත් අපේ රට ප්‍රහිලා ආයෝජනයක් කරනවා කියලා ඒ ආයෝජකයා මෙහාට ඇවිල්ලා මැති ඇමතිවරු හම්බ වෙලා සාකච්ඡා කරලා නිලධාරීන් හම්බ වෙලා ආයෝජන මණ්ඩල වලට යෑම තමයි විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ. ඉතින් නමුත් අපේ රටක් විදිහට අර භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සහ මෙවැනි ආයතන සකස් කරපු ඒ සංවර්ධන සැලසුම් වලට අනුව අපේ රටේ ආයෝජනයන් මොනවද අපේ රටක් විදිහට අවශ්‍ය ආයෝජනයන් කියලා ඒ ආයෝජනයන් ගෙන්වා ගැනීම පිළිබඳව කවුද වගකීම තිබෙන්නේ? දැන් අපි ගත්තොත් අපේ රටේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව බැලුවොත් අපේ රටේ සංචාරකයන් පැමිණෙන අයගෙන් 90%ක්ම පැමිණෙන්නේ විශේෂයෙන්ම වැඩ හිටියෝ.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩියක් කාලයක් තියෙනවා.
මට මේ මලජ්‍ය ඇතුළක මන්ත්‍රීතුමාගේ විනාඩි 4ක්. සංචාරකයෝ අපි බැලුවොත් කුඩා දරුවෝ සමග පැමිණෙන සංචාරකයෝ අපේ රටේ නැහැ. ඇයි ඒකට හේතුව? අපේ රට තුළ ඒ විදේශ විදේශිකයින්ට ඇවිල්ලා දරුවන්ට අපේ රට තුළ ඒ විනෝද වෙන්න මොනම ආකාරයකටවත් අවස්ථාවක් නැහැ. නමුත් අපි ඩුබායි වැනි වෙනත් රටවල් වල බැලුවොත් ඒ රටවල විදේශ සංචාරකයින් ඇවිල්ලා ඉන්නේ පවුල් පිටින්. එතකොට ඒ රට තුළ වියදම් කරන ප්‍රමාණය වැඩි. ඉතින් එම නිසා අපේ රටේ මෙන්න මේ ආකාරයෙන් රටේ දියුණුව සඳහා මොන ආකාරයෙන් ආයෝජනද අවශ්‍ය? මේ ආයෝජන අපි ලබා ගැනීම සඳහා මොන රටවල් එක්කද අපි සම්බන්ධ කරගන්න ඕනේ? මොන ආයෝජකකින් සමග අපි සම්බන්ධ කරගන්න ඕනේ කියන වගකීම අද අපේ රට තුළ සිදුවෙන්නේ නැහැ. මේක අපි පිළිගත යුතුයි. එහෙම වැඩපිළිවෙලක් තියෙනවා නම් කරුණා කරලා කියන්න මෙන්න මෙවැනි වැඩපිළිවෙලක් තිබෙනවා. ඒ අනුව මේ වැඩපිළිවෙල තුළ අපි මෙන්න මේ අවුරුදු වලදී මෙන්න මේ ආයෝජක රටට අවශ්‍යයි මෙන්න මේ ආයෝජනය ගෙන්වා ගැනීම සඳහා අපි මෙන්න මේ වැඩපිළිවෙල තිබෙනවා කියලා එහෙම වැඩපිළිවෙලක් නැහැ. තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් එහෙම වැඩපිළිවෙලක් නැති බව අපි නිහතමානීව අපි පිළිගන්න ඕනේ. දෙවනිසා විශේෂයෙන්ම මේ ආකාරයෙන් අපේ රටේ සංවර්ධනය සඳහා වර්තමාන අභියෝගයන් වලට ජය ගැනීම සඳහා සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍ය කරන විශේෂ මධ්‍යම පාන්තිකයින් අද වැඩි රටක් බවට පත්වෙමින් තිබෙනවා. ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනස්. ඒ අනුව අපේ රටට අවශ්‍ය කරන ආයෝජකයින් ගෙන්වා ගැනීම සඳහා යම් දැනට වඩා වැඩපිළිවෙලක් අනිවාර්යෙන්ම සකස් කර ගැනීම පිළිබඳව අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ඒ වගේම ආයෝජන මණ්ඩලය විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ආයෝජකයින් අපේ රටට ගෙන්වා ගැනීම සඳහා විවිධ කර්මාන්ත ශාලා කර්මාන්තපුර ඇති කරලා තිබෙනවා. චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ කාල සීමාව තුළදී අත්තනගල්ලේ මල්ලත්ත වතපිටුවල මීරිගම කියන කර්මාන්ත ශාලා ආයෝජන ප්‍රවර්ධන කලාප ස්ථාපිත කළා. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ අපි දන්නවා බියගම කටුනායක වැනි විශාල ප්‍රමාණයක් තිබෙනවා. දැන් අද මේව පැමිණෙන සේවකීන් සඳහා ඒ අවට ගම්මානවල තමයි මේ අය පදිංචි වෙලා ඉන්නේ. 90 දශකයේ ආයෝජන ප්‍රවර්ධන ආයෝජන මණ්ඩලයේ වැඩසටහනක් තිබුණා. ඒ කර්මාන්ත ආයෝජන ප්‍රවර්ධන කලාප පිටත ගම්මානවල යටිතල පහසුකම් සැපයීම පිළිබඳව යම් වැඩපිළිවෙලක් තිබුණා. අද වැඩපිළිවෙල ආයෝජන මණ්ඩලේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් ආයෝජන මණ්ඩලයේ ආයෝජන ව්‍යාපෘති වල අරමුණ ඍජු රැකියාව වගේම වක්‍ර රැකියාව. ඒතර වක්‍ර රැකියාව වලට තමයි වැටෙන්නේ ආයෝජන කලාපෙන් පිටත යාබද නිවාසවල ඒ අය ඒ වැඩ කරන සේවකීන්ට නවාතැන් පහසුකම් ලබා දෙනවා. ඉතින් එවැනි වැඩපිළිවෙල වල සඳහා විශේෂයෙන්ම ණය යෝජනා ක්‍රම ඒ වගේම ඒ අදාළ පළාත් පාලන ආයතන වලට පුළුවන්කමක් නැහැ මේ ප්‍රදේශවල අවශ්‍ය කරන යටතල පහසුකම් සැපයීමට. ඒ ප්‍රදේශවල රාත්‍රී කාලයේ ඒ වැඩ ඇරලා කර්මාන්තශාලාවලින් ඒ සේවකයෝ යනවා. පාරවල් වලට වීදි ලාම්පුවක්වත් සමහර විට නැහැ. ඉතින් එම නිසා තමයි පසුගිය කාල සීමාව තුළදී ආයෝජන මණ්ඩලයෙන් මේ ආයෝජන මණ්ඩලයේ කර්මාන්තශාලාවලට යාබද ප්‍රදේශවල යටිතල පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය විශාල මුදල් ප්‍රමාණයක් ලබා දීලා ඒ වැඩසටහන් ක්‍රියාත්මක කළා. ඉතින් මේ නිසා ආයෝජන මණ්ඩලයෙන් අපි ඒ අමාත්‍යාංශයෙන් අපි ඉල්ලීමක්
කරා. මන්ත්‍රීතුමා අවසාන වීඩියෝ
මේ ආයෝජන ප්‍රවර්ධන කලාපවල ඒ අපට ජනතාවගේ අවශ්‍යතාවයන් පිළිබඳව අවධානය යොමු කරලා ඒ යටිතල පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නයි කියන ඉල්ලීම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපි ප්‍රකාශයට පත් කරන්න ඕනේ. ඒ වගේම ආනයන සහ අපනයන පාලක දෙපාර්තමේන්තුව මේ අමාත්‍යාංශයට තිබෙන්නේ විශේෂයෙන්ම රටේ ආනයන අපනයන ක්‍රියාවලිය සම්පූර්ණ පාලනය කිරීමේ වගකීම පැවරෙන්නේ මේ ආයතනයට. නමුත් ඒක යථාපරිදි සිද්ධ වෙනවාද කියන එක පිළිබඳව ප්‍රායෝගික ප්‍රශ්නයක් තිබෙනවා. අද පසුගිය කාල සීමාව තුළදී මේ ආයතනයෙන් වාහන අමතර කොටස සඳහා බලපත්‍ර ලබා දුන්නා. මේක තමයි බොහෝ වෙලෙ සිද්ධ වුණේ. නමුත් මේක නෙමෙයි මේ ආයතනයෙන් සිදු විය යුතු වන්නේ. මීට වඩා එහා ගිය වගකීමක්
ආයතනය
තුළදී මේ ආයතනය විසින් අනිවාර්යයෙන්ම සිදු කළ යුතුව තිබෙනවා. ඒ නිසා මේ ආයතනයත් දැනට වඩා ආයතනයේ පිහිටවීමේ අරමුණු පිළිබඳව දැනට වඩා වැඩි අවධානයක් යොමු කරලා කටයුතු කරන්නයි කියන ඉල්ලීම කරනවා වගේම අවසාන විනාඩිය විශේෂම ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති සඳහා විශාල වශයෙන් බදු සහන ලබා දීලා විශාල ආනයන ආධාර බදු සහනය ලබා දෙනවා. දැන් මේ ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති සඳහා බදු සහන ලබාගෙන මෙරටට ගෙන්නන අමුද්‍රව්‍ය සහ උපකරණ පිළිබඳව නිසි අධීක්ෂණයක් අද අපේ රට තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා විශාල වශයෙන් අපේ රටට බදු ආදායම අහිමි වෙනවා. මේ තුලින් විශාල වංචාවක් සිද්ධ වෙනවා. ඒ නිසා විශේෂම ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති සඳහා බදු සහන ලබා දුන්නට පස්සේ ඒ බදු සහන වලින් නිසි ප්‍රතිඵලය ඒ අදාළ ව්‍යාපෘතියටම සිද්ධ වෙනවාද කියන එක පිළිබඳව දැඩි අධීක්ෂණයක් ආයෝජන මණ්ඩලයේ විසින් දැනට සිදු කරනවා. නමුත් රේගු දෙපාර්තමේන්තුව කියන්නේ රේගු
දෙපාර්තමේන්තුව
අනිකුත් කටයුතු සම්බන්ධයෙන් ඍජු අධීක්ෂණයක් මේ ක්‍රියාවලියේදී සිද්ධ කරන්න පුළුවන්කමක්
නැහැ.
ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරමින් මා නිහඬ වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි.